අදත් හිත නිවන සෙවනට නමස්කාර පූර්ව කැරියුම. නා උයන ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ටානාචාර්ය ජාත්‍යන්තර භාවනා උපදේශක පූජ්‍යපාද අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටයි. ඔබට මෙම ධර්මානුශාසනාව පිළිබඳව යම් ගැටලුවක් ඇත්නම් 0112 84 88 88ට කතා කරන්න. අවසරයි ස්වාමීන් වහන්ස.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද භාවනා ක්‍රමයන් සම්බන්ධව මේ පින්වතුන් ඉදිරිපත් කරලා තියෙන භාවනා ගැටලු කීපයක් මේ අවස්ථාවේදී සාකච්ඡා කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය දේශනාවන් හා සම්බන්ධ එවගේම භාවනා යෝගයෙන්ට ප්‍රයෝජනවත් භාවනා ගැටලු වශයෙන් අපේ තෝරාගත් ගැටලු කීපයක් අද දවසේ මේ සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙනවා. පළමු ගැටලුව අප අසා තියෙනවා, භාවනා යෝගී ස්වාමීන් වහන්සේලා අවසන් කාලේ කොතරම් වයවෘද්ධ වුවද මනසින් අවසන් හුස්ම හෙළන බව අතිපෝజ్య ජිනවන් ස්වාමීන් වහන්සේගේ චරිතය තුළින් පැහැදිලි කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ භාවනා මානසිකාර්ය තුළ අපේ මොළයේ ක්‍රියාකාරීත්වය හොඳට පිළිහිටනවා. එකයි අර වයවෘද්ධ කාලයේ පවා බොහෝ දෙනාට හොඳ සිහි කල්පනා පිළිහිටන්නේ. හැබැයි මේක අනිවාර්ය සිද්ධියක් නෙමෙයි. සමහරුන්ගේ කාලයත් එක්ක ඒ ලේනහාරයන්ගේ දුබලකම් එන්න පුළුවන්. නමුත් බොහෝමයක් දෙනාට, අපි ගත්තොත් 100ක් ගත්තොත් 99ක් දෙනාටම භාවනා යෝගී අයට හොඳ සිහි කල්පනාවෙන් ගත කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. කලාතුරකින් කෙනෙක් ඉන්නවා, ඒ විපාක වාර නිසා එමෙනි අවස්ථාවක් නැහැ. අපි දැන් අහලා තියෙනවානේ අජංචා ස්වාමීන් වහන්සේ අවුරුදු 7ක් එකතන හිටියයි කියනවා සිහි කල්පනාව නැතුව එක මැඳේ. ඒ අර කලාතුරකින් එහෙම අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒ විපාක වාර නැත්නම් අනිවාර්යයෙන්ම තමන් හොඳ සිහි කල්පනාවෙන් හොඳ මොළයේ ක්‍රියාකාරීත්වයකින් ඒ වගේම හොඳ ස්නායු ක්‍රියාකාරීත්වයකින් වාසය කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපේ කඩවැද්ද වෙජිනවන් ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතයේ බොහෝ කාලයක් භවනා නියෝගයේ තම වාසය කළේ. අවසන් කාලවල තමන්ට වාඩිලා ඉන්න අමාරු පුංචි හාන්සි පුටුවක් වගේ තියාගෙන ඒකේ හරි ඉඳගෙන බුදුගුණ භවනා වඩනවා. තවත් භවනා වඩනවා. බුදුගුණ භවනාවන් වයි කියවන අපි නිතර ඇහෙනවා. ඉතින් මේ විදිහට නිතර භවනා මානසිකාරයකින් තමයි වාසය කළේ. කායික වශයෙන් ඉතාම කෙට්ටු කුඩා ශරීරයක් ඇති ස්වාමීන් වහන්සේ නමක්. නමුත් මානසිකව මහ පුදුමාකාර චිත්ත බලයක් තිබුණු ස්වාමීන් වහන්සේ නමක් තමයි මේ කඩවැද්දේ ජිනවන්ස මහ ස්වාමීන් වහන්සේ කියන්නේ. වයස අවුරුදු 97ක් හිටියා. ඒ කාලයේදීවත් ශිෂ්‍යයන්ට අනේ මට මේක කරලා දෙන්න, මට මෙහෙම කියලා ඉල්ලන්නේ නැහැ. ශිෂ්‍යෝ හොයලා බලලා කරලා දෙනවා. ස්වාමීන් වහන්සේගේ අවශ්‍යතාව හොයලා බලලා කරලා දෙනවා මිසක් කිසිම දෙයක් බලාපොරොත්තුවක් නැහැ. බොහෝම සැහැල්ලුවෙන් සියල්ල අත්හැරලා වාසය කරපු ඉතාම ශ්‍රේෂ්ඨ මෑත කාලේ අපි හිතනවා ඉතාම ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක් තමයි කඩවැද්ද විජිනවන් ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඒ අවුරුදු 97ක් ආයු වඳලා ඉන්න කාලයේදී අපවත් වෙන්න දින දෙකකට පෙර ආටුව තමන්ගේ ශිෂ්‍ය පිරිසට තමන්ගේ ජීවිත කතාව කියනවා පැය දෙකමාරක්. කුඩා කාලේ ඉඳන් පැවිදි ජීවිතේ කටවතු කරපු ආකාර, සාසනය කටවතු කරපු ආකාරය මේ වාගේ පැය දෙකමාරක් තමගේ ජීවිත කතාව කියලා ඉවර වෙලා ශිෂ්‍යයන්ට මතක් කරනවා, මම දැන් වයස අවුරුදු 97යි. අවුරුදු 100ම හිටියා නම් හොඳයි. හැබැයි මගේ කාලය ඉවරයි. එහෙනම් මං අපවත් වෙනවා. මගේ දායකය විශාල ප්‍රමාණයක් වාසය කරනවා දිව්‍ය ලෝකවල. ඒ අය අතර පාතකඩ වලවෙන ඉලමෙතමා තුසිත දිව්‍ය ලෝකයේ වාසය කරනවා. ඒ දිව්‍ය ලෝකවල වාසය කරන බොහෝ දෙනා මට ආරාධනා කළා දිව්‍ය ලෝකයට එන්නයි කියලා. ඒ ආරාධනාවන් අතර නිලමෙතමාගේ ආරාධනාව මම පිළිගත්තා. මං අනිද්දා අපවත් වෙලා තුසිත දිව්‍ය ලෝකයට යනවා. එහෙට එක කාලයක් මං ගත කරනවා දොසිත් දෙවි ලෝකෙට එක කාලයක් ගත කරලා නැවත මං මනුලොවට එනවා මේ ශාසනයට පිහිට වෙන්න හරියට මේ වාගේ මහා සිංහනාදයක් කරලා ස්වාමීන් වහන්සේ අර කිව්වේ මේ වචනය කිව්වේ 2003 අවුරුද්දේ ජූලි මාසේ 11 වෙනිදා ඊළඟ හරියට අනිද්දා දවසේ කිව්වේ 2003 ජූලි මාසේ 13 වෙනිදා හරියට මෙදා රාත්‍රියේ කාලේ උන්වහන්සේ අපවත් වුණා කිසියම් කෙනෙකුට නොදැනෙන්න අපවත් වුණා බලන්න මේ වාගේ මහා ප්‍රබල මානසිකත්වයක් මේ මහා ප්‍රබල ශක්තියක් කායික ශක්තිය ඒ වගේ මානසික ශක්තිය අවුරුදු 97ක් දක්වා පවත්වා ගන්න පුළුවන් උනේ මේ භවනා මානසිකාරය එනිසා පින්වතුනි විශේෂයෙන්ම අපේ මේ පුළුවන් කාලවල මේ භවනා මානසිකාර හොර කරලා තියාගන්න ඕනේ ඊළඟට ජීවිතේ අපේ බැරි කාලවලත් නිකන් ඉන්නේ නැතුව මේ භවනා මානසිකාරයම් පවත්වා ගන්නට ඕනේ අපේ ජීවිතේ බොහෝ කාලයක් හොඳින් පවත්වා ගන්න පුළුවන් ඒ නිසා පුළුවන් හැම මොහොතකදීම මේ භවනා මානසිකාරය පුහුණු කරලා අපි හොඳ තැනකට අපේ මනස පච්චර ගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ මේ ජීවිතයේදී මාර්ගඵල ලබන්න පුළුවන් නම් අපි සඳහා උත්සාහවත් වෙනවා බැරි නම් අර කඩවැද්දි ස්වාමීන් වහන්සේ කියෝ වගේ හොඳ තැනකට හෝ අපිපත් වෙලා නැවත මේ ධම්ම අනුගමනය කරලා අපේ සංසාර ගමන අවසන් කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දේවතානුස්සති භාවනාව යනු කුමක්ද එය වැඩි හැක්කේ කෙසේද අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන සේක්වා හොඳයි පින්වත්නි මේ දේවතානුස්සති දේවතානුස්සති කියලා කියන්නේ දෙවියන්ගේ ඒ ಗುಣ මෙනෙහි කිරීම එයාගේ ජීවිතය තුළ තියෙන ಗುಣ මෙනෙහි කිරීම අපි කියනවනේ බුද්ධානුස්සති කියලා බුද්ධානුස්සති කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි විද්‍යමාන ගුණාංග අපි මෙනෙහි කරනවා ඒක තමයි බුද්ධානුස්සති කියලා කියන්නේ ඒ වගේම දේවතානුස්සති කියලා කියන්නේ දෙවියන් කෙරෙහි තියෙන විශේෂිත වූ ගුණාංග අන්නේ ගුණාංග මෙනෙහි කරන එකට කියනවා දේවතානුස්සති කියලා ඉතින් අපි පළමුවෙන් තේරුම් ගන්නවා මේ ලෝකයේ දෙවියෝ ඉන්නවයි කියලා දැන් අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කාලේ මේ සක්දෙව් රජතුමා ආදී දිව්‍ය රාජ විශාල ප්‍රමාණයක් භාග්‍යවතුන් වහන්සේට අපෝපස්ථාන කළා ඒ වගේම නොයෙකුත් ආකාරයේ ශාසනයේ කටයුතුට උපකාර කළා ඒ වගේ මේ දිව්‍ය ලෝක 6ක වාසය කරන දිව්‍ය රාජවරු ලක්ෂ කෝටි අසංඛ්‍ය ප්‍රමාණයක් වාසය කරනවා ඒ අය අතර මේ දෙවියොන්ට විශේෂිත ගුණාංග ප්‍රමාණයක් තියෙනවා ඒ ගුණාංගයන්ගෙන් එකක් තමයි ඊයගේ ශ්‍රද්ධාවෙන් ඉස්තාවරයි අධිකයි අපිට වඩා ශ්‍රද්ධාවෙන් ඉස්තාවරයි අධිකයි වෙනස් වෙන්නේ නැහැ ඉන්ද්‍රිය ධර්මයන් ගත්තොත් වීරියෙන් අපිට වඩා වීරියවන්තයි රැ දවල් මේ ලෝකයේ වෙනුවෙන් ඊය කටයුතු කරනවා සිහියේ අපිට වඩා හොඳට සිහියෙන් යුක්තයි නිතර සිහියෙන් කටයුතු කරනවා ඒ වගේම සමාධිය හිත එකඟභාවයකින් යුක්තව කටයුතු කරනවා නුවණ ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරනවා මෙන්න මේ ගුණාංගයන්ගෙන් අපිට වඩා ගොඩාක් ඉහළයි අන්නේ ගුණාංගයන් අපි මෙනෙහි කරනවා මේ දෙවියන්ට මේ දෙවි රාජවරුන්ට මේ ශ්‍රද්ධාව ඉත්තාවරයි ඒ වගේම වීරිය ඉත්තාවරයි සතිය ඉත්තාවරයි සමාධිය ඉත්තාවරයි නුවණ ඉත්තාවරයි මේ ඉන්ද්‍රියයන්ගෙන් පරිපූර්ණයි. මේ ඉන්ද්‍රියයන් මගේ సంతානය තුලත් වර්ධනය වේවා. මගේ సంతානය තුලත් ශ්‍රද්ධාවෙන් වර්ධනය වේවා, වීරියෙන් වර්ධනය වේවා, සතියෙන් වර්ධනය වේවා, සමාධියෙන් වර්ධනය වේවා, ප්‍රඥාවෙන් වර්ධනය වේවා. මේ වාගේ දෙවියන්ගේ ඒ තියෙන ඉන්ද්‍රිය ධර්මයන් තමන්ගේ ගුණාංගයන් වශයෙන් මතු කරලා ගැනීම තමයි මේ දේවතානුස්සතියෙන් සිද්ධ කරන්නේ. ඉතින් පළමුවෙන් දෙවියන්ගේ තියෙන ගුණාංගමනේ කරනවා. ඒ ගුණාංගයන් තමන් සතුවත් ඇති වේවායි කියලා අපි මෙනෙහි කරනවා. මේකට තමයි දේවතානුස්සති භවනාවයි කියලා කියන්නේ. ඊළඟ ප්‍රශ්නය භවනා කරන කෙනෙකුට දිනචරියාව කෙසේ සකස් විය යුතුද? සහ එසේම ආහාර රටාව කෙසේ වේ යුතුද? ඉතින් ඒ භවනා කරන කෙනෙකුගේ දිනචරියාව වශයෙන් දිනපතා මේ කරන වේලාව වෙන් කරවා ගැනීම ඉතාම වැදගත්. අපි හිතමු කාලය ගොඩාක් වැඩි කෙනෙකුට කාලය හොඳට වෙන් කරගන්න පුළුවන්. දිනචරියාව දවසට පැය 5-6ක් භාවනා වෙනුවෙන් වෙන් කරගන්න පුළුවන්. හැබැයි කාර්ය බහුලයි ඉන්නවනේ, රැකී ආරක්ෂා කරමින්, ඒ වගේම ගෙවල් දොරවල් වල කටයුතු කරමින්, ජන සමාජයේ කටයුතු කරමින් මෙහෙම ඉන්න අය, ඒ අයට කාලය වෙන් කරගන්න අපි උදේ පැයක් හෝ කාලයක්, හවස පැයක් හෝ කාලයක් වෙන් කරගන්නවා. දවල් කාලේ අර රාජකාරී කටයුතු වෙනුවෙන් වෙන් කරගන්නවා. ඒ කටයුතු කරන අතරෙත් සුළු හෝ භවනා මනසිකාරයක් සිද්ධ කරනවා. මේ විදිහට තමන්ගේ භවනාව වෙනුවෙන් වෙන් කරගත්තු කාලය අනිවාර්යෙන් ඒ භවනාව වෙනුවෙන් වෙන් කරගන්නවා. අදිසේවත් ඒ කාලය කැඩුනොත් ඒක අපේ වෙනත් වෙලාවකින් හරි එදා දවසට පරිපූර්ණ කරගන්න. මේ විදිහට ඒ භවනා කාලය තමන්ම සකසා ගැනීම භවනාව දියුණුවට ප්‍රයෝජනවත් වෙනවා. දවස් දෙකක් භවනා කරලා දවස් දෙක තුනක් නොකළොත් අර බලය ආය දුබල වෙනවා. භවනා බලය හොඳ ශක්තිමන්ත වෙනකන් දිගටම කරගෙන යන්න ඕනේ. සතියක් දෙකක්, මාසයක් දෙකක් එක දිගටම කරගෙන යන්න ඕනේ. එතකොටයි භවනා බලයක් වෙලා සමාධිය හැදෙන්න පටන් ගන්න. ඒ නිසා අර තමන් හදාගත්තු කාලසටහන දිගටම කරගෙන යන්න අකණ්ඩව සමාධිය පුදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ආහාර පාන ගැනීම පිළිබඳව ඉතින් ජීවිතයකට ආහාර අවශ්‍යයි. ඒ අවශ්‍ය ආහාරවලදී දිරවා ගන්න පහසු ආහාර ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒකම ශරීරයට ප්‍රමාණයට වඩා ආහාර ගැනීම හානිකර වෙනවා. තමන් ශරීරයට ගැළපෙන ප්‍රමාණයට ආහාර ගන්නවා, දිරවා ගන්න පහසු ආහාර ගන්නවා. එහෙම කරනවා නම් ආහාර අරන් ඒ මොහොතේ මුණත් භවනා කරන්න පුළුවන්. අර දිරවා ගන්න අමාරු තෙල් අධික, ඒ වගේම අපහසු ආහාර වර්ග ගත්තාම ආහාර මතේ බොහෝ වෙලාවක් අල්ලා හිටනවා, මනසේ අවදිකමක් හිටින්නේ නැහැ. ඒ නිසා මේ ආහාර පාන ගැනීමේදී ඒ දිරවා ගන්න පහසුකම, ඒ වගේම තමන්ට ප්‍රයෝජනවත් ආහාර වර්ග ගැනීම එක ප්‍රයෝජනවත් වෙනවා. ඒකම තවත් වැදගත් වෙනවා. මේ ආහාර ගැනීම එක භවනාවට පමණක් නෙමෙයි, අපේ සෞඛ්‍යයටත් ප්‍රයෝජනවත් වෙනවා මේ ආහාරය. බලන්න අපේ ශරීරයට අමාරු ආහාර වර්ග දිරවන්න අමාරු. ඒ ආහාර වර්ග අපි නැවත නැවත දෙනකොට, කාලයක් යනකොට ශරීරයේ විවිධාකාර රෝග, ඔය මෑත කාලයේ කියන විවිධාකාර නවීන රෝග හැදෙන්න පටන් ගන්නවා ඒ කාලයත් එක්ක. ඒ නිසා මේ ආහාරය පිළිබඳව සැලකිලිමත් වීම මේ භවනාවේ ජීවිතයට පමණක් නෙමෙයි, අපේ ශරීර සෞඛ්‍ය සම්පන්න ජීවිතයකටත් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඔය නවීන වෛද්‍යවරු එහෙම කියනවා, ආහාර ගන්නකොට සීනි අධික වෙන්න එපා, ඒක ශරීරයේ ගෑස්ට්‍රික් අධික කරනවා, අනාගතයේ සීනි රෝග හදලා දෙනවා, තෙල් අධික ගන්න එපා, ශරීරයේ කොලෙස්ටරෝල් අධික කරලා දෙනවා, අනාගතයේ හෘද රෝග ආදී දේවල් වලට එනවා. මේ වාගේ වෛද්‍ය උපදේශ නිතර ලබා දෙනවා. අන්න ඒවා අනුගමනය කරමින් ශරීරයට දිරවා ගන්න පහසු, ඒ වගේම ශරීරයට ප්‍රයෝජනවත් පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර වේලක් තෝරා පච්චර ගැනීම තමන්ට ප්‍රයෝජනවත් වෙනවා. සරල දේවල් වුණාට ඒ සරල දේ සමහරලාට ශරීරයට ගොඩාක් හිතකර දෙයක් වෙන්නට පුළුවන්. ඒක තමන් නුවණින් සලකලා ඒ කරුණු අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන්න. ඊළඟ ප්‍රශ්නය, සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් සතිමත් භාවය පහදා දෙන්න. ඉතින් මේ කාරණාව වැදගත් කාරණාවක්. සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් කරනවා නම් බොහොම දීර්ඝ විස්තරයක් වෙනවා. නමුත් අපි කෙටියෙන් කියන්නම්, අපේ භාග්‍යවතුන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් බොහොම වටිනා කරුණු විස්තර කරලා දෙනවා. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා, ශෝක පරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්තගමාය, ඥායස්ස අධිගමාය, නිබ්බානස්ස සච්චකිරියාය, යදිදං චත්තාරෝ සතිපට්ඨානෝ. මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සතිපට්ඨාන හතරක් තියෙනවා. ඒ හතරක් වූ සතිපට්ඨානය කියන මාර්ගය එකම මාර්ගයක් හැටියට මන් දේශනා කරනවා මෙන්න මේ කාරණා උඩ සත්තානං විසුද්ධියා සිතේ පිරිසුදු භාවය පිණිස ශෝක පරිද්දවානං සමතික්කමාය ශෝක පරිදේවයන්ගේ සමනය පිණිස නැත්තං ඒව නැති කිරීම පිණිස දුක්ඛ දෝමනස්ථානං අත්ථගමාය දුක් දෝමනස් නැති කර ගැනීම පිණිස ඥායස් අධිකමාය නුවණ වැඩි දියුණු කර ගැනීම පිණිස නිබ්බාන සත්‍ය ක්‍රියාය නිවන අවබෝධ කර ගැනීම පිණිස මේ කරුණු කීපයක් අතර මේ සතිපට්ඨානය කියන එක අපි ඒකායන මාර්ගයක් කිව්වේ හතරක් අපි හිතන් ඉන්නේ සතිපට්ඨානය කියනකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ ඒකායන මාර්ගයක් කියන්නේ එකක් කියලා ඉතින් මේක කරුණාව දැනගන්නට වටිනවා එතර ශේත්‍ර හතරක වැඩෙන සතිපට්ඨානයයි මේ කියන්නේ යම් කෙනෙකුගේ ශේත්‍ර හතරක වැඩෙනවා නම් සතිපට්ඨානය ඒ සතිපට්ඨාන මානසිකාරය හරහා සිතේ පවිත්‍ර භාවයක් ගොඩනගෙනවා ඒ වගේම දුක් දොම්නස් නැති වෙලා යනවා ශෝක පරිදේවයන් ඒවත් නැති වෙලා යනවා ඒ වගේම නුවණ පරිපූර්ණ වෙනවා නිවන අවබෝධ කරගන්න ලැබෙනවා ඒ සඳහා බුදුරජාණන් වහන්සේ මේ ඒකායන මාර්ගය කියලා කිව්වේ මේක එකම මාර්ගය. ඒ කියන්නේ අපි මොන විදිහේ භාවනාවක් වැඩුවත් මේ සතර සතිපට්ඨානට ඇතුළත් වෙනවා. ඒකයි මේ කියන්නේ ඒකායන මාර්ගය කියලා කියන්නේ. හැබැයි මේ භාවනාවන් අතර තේරුම් ගන්න හතරක් කියනවා ශේත්‍ර. එකක් කායානුපස්සනාව. ඉතින් කායානුපස්සනාවෙන්දී මේ බලාපොරොත්තු වෙන්නේ සිහිය පිහිටවන එක කය පිළිබඳව. ආනාපාන සති ක්‍රමයෙන් හෝ පියාපත් ක්‍රමයෙන් හෝ සම්පජන්න ක්‍රමයෙන් හෝ එහෙම නැත්නම් කායගත සතියෙන් හෝ ධාතු මනසිකාරයෙන් හෝ යම් ක්‍රමයකට සිහිය පිහිටවා ගන්න. ඒකට කියනවා කායනුපස්සනාවෙන්. මේ කායනුපස්සනාවෙන් නිවන් අවබෝධ කරගන්න බෑ. මේක සතර සතිපට්ඨානෙන් එකක් විතරයි. ඒතර අපිට නිවනට පිණිස අපි හිතමු 100ක් පරිපූර්ණ කරන්න ඕනෑ නම් මේ කායानुපසනා පරිපූර්ණ කරන කෙනාට අර 125ක් පරිපූර්ණ වෙනවා. තව 175ක් පරිපූර්ණ වෙන්න ඕන අනිත් ඒවාගෙන්. එතකොටයි මේ නිවන ලැබෙන්නේ. විතර කය පිළිබඳ හොඳට සිහියෙන් යන්නේන පියවර හොඳ සිහියෙන් ඒ වගේම කොටස් පිළිබඳ හොඳ සිහියෙන් ඒ වගේම හුස්ම රැල්ල පිළිබඳ හොඳ සිහියෙන් ඒ කොමන හෝ ක්‍රමයකට සිහිය වඩන්න පුළුවන්. හැබැයි ඒ සිහිය ප්‍රබල මදි නිවන් අවබෝධ කරගන්න. ඒ සිහිය සමාධි උපදවනවා. හිතේ එකඟ භාවයක් උපදවනවා. හිතේ සැහැල්ලුවක් උපදවලා දෙනවා. හිතේ සමාධියක් උපදවලා දෙනවා. පස්සාද්දයක් උපදවලා දෙනවා. නමුත් නිවන් අවබෝධ කරලා දෙන්නේ ඒ සිහිය ප්‍රබල මදි වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනානුපස්සනාව. ඒතර වේදනානුපස්සනාවේදී වේදනාවන් හරි ආකාරයෙන් දැනගෙන සිහිය පිහිටුවා ගන්නවා. එකත් අවශ්‍යයි වේදනාව හරි ආකාරයෙන් අවබෝධ වෙනකොට අර නිවන පිණිස අපිට 100ක් අවශ්‍ය නම් දැන් 50ක් පරිපූර්ණයි කායानुපස්සනාවෙන් 25ක් ලැබෙනවා වේදනානුපස්සනාවෙන් 25ක් ලැබෙනවා දැන් ඊළඟට අපේ චිත්තානුපස්සනාවෙන් හිතේ ස්වභාවය මේ හොඳට අවබෝධ කරගන්නවා සිතුවිලි වර්ග ගොඩාක් තියෙනවානේ ඉතින් අභිධර්ම ක්‍රමයට ගන්නවා නම් සිතුවිලි 89ක් වෙන්නම් කරනවා අන්නේ සිතුවිලි වෙන වෙන වශයෙන් හොඳට පැහැදිලි කරගන්නව අවබෝධ කරගන්නව මේකට කියනවා චිත්තානුපස්සනාවයි කියලා. ඒ සතිපට්ඨානයත් වෙන්නට ඕනේ. එතකොට හැම හිතක්ම දකින්න පුළුවන් ගතියක් හැදෙනවා. අන්න අපේ නිවනට අවබෝධය සඳහා අවශ්‍ය ශක්තියෙන් දැන් 100ෙන් 75ක් පරිපූර්ණ වෙලා චිත්තානුපස්සනාවනොත් 25ක් පරිපූර්ණ වෙලා. ඊතර 25 පරිපූර්ණ වෙන්නට ඕනේ ධම්මානුපස්සනාවෙන්. ධම්මානුපස්සනාවයි කියලා කියන්නේ පරමාර්ථ ධර්මතාවය. මේ කය පිළිබඳව, හිත පිළිබඳව, ඒ වගේම යථාර්ථය පිළිබඳව පැහැදිලි අවබෝධයටයි මේ ධර්මානුපස්සනාවයි කියලා කියන්නේ. හැම ධර්මතාවයක්ම පැහැදිලිව දැක ගන්න පුළුවන් අනුපස්සනාව. ඒ කියන්නේ රූප ධර්මයන් පිළිබඳවත් යථාර්ථයෙන් අවබෝධ වෙනවා. නාම ධර්ම පිළිබඳවත් යථාර්ථයෙන් අවබෝධ වෙනවා. ඉන්ද්‍රිය ධර්ම, බොජ්ජංග ධර්ම ආදී දේවල්, නීවරණ ධර්ම ආදී දේවල් මේ අපේ වචනයෙන් පමණක් නෙමෙයි යථාර්ථයෙන් පරමාර්ථ වශයෙන් අවබෝධ වෙනවා. මෙන්න මේ පරමාර්ථ වශයෙන් අවබෝධ වෙනවා නම් මේ රූප ධර්මතාවයන්, නාම ධර්මතාවයන් විශේෂයෙන් මෙතන පෙන්වන්නේ සිතට අදාළ ධර්මතාවයන් මේවා පරමාර්ථ වශයෙන් අවබෝධ වෙනවා නම් ඒ අවබෝධයත් එක්ක සිහිය පිහිටනවා නම් ඒකට කියනවා ධම්මානුපස්සනාවයි කියලා. ධම්මානුපස්සනාව පිරිනකොට තමයි ඊතර 125 පිරෙන්නේ නිවන ලබන්න පුළුවන් ශක්තිය උපදවලා දෙන්න. ඒතර කෙනෙක් හිතන්න පුළුවන් මේ නිවන් දකින්න කියන එකට අපිට මේ එක චොට්ටක් සිහිය වඩලා නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. එහෙම අවස්ථා තියෙනවා. හැබැයි එහෙම ලැබෙන්නේ සංසාරේ හොඳට බණ භාවනා කරලා නුවණ පරිපූර්ණ කරලා කුසලයේ හොඳට පරිපූර්ණ කරලා හිටපු කෙනෙකුට පමණයි. අන් අයට එහෙම නිවන් දකින්න පුළුවන්කමක් නැහැ. අන් අයට නිවන් දකින්නම් මෙන්න මේ විදියට සතර සතිපට්ඨානෙ වැඩෙන්නට ඕනේ. ත්‍රේ කායනුපසනාවෙන් කය පිළිබඳව හොඳට සිහිය පිහිටවන්නට ඕනේ. ඒ වගේම වේදනානුපසනාවෙන් වේදනාව පිළිබඳව හොඳට සිහිය පිහිටවන්නට ඕනේ. චිත්තානුපසනාවෙන් සිත පිළිබඳව හොඳට සිහිය පිහිටවන්නට ඕනේ. ධම්මානුපසනාවෙන් ධර්මතාවයන් පිළිබඳව හොඳට සිහිය පිහිටවන්නට ඕනේ. එතකොට ඒ යථාර්ථය අවබෝධයත් එක්ක හොඳ නුවණක් මතුවෙනවා. අන්නේ අවබෝධ වෙන නුවණ ඒ මතුවෙන නුවණට තමයි නිවන අවබෝධ කරලා දෙන්න පුළුවන් වෙන්නේ. නුවණ මතු කරලා නුවණ ශක්තිමන්ත කරලා නුවණ ප්‍රබල කරලා එතනදී තමයි නිවන ලැබෙන්නේ. අන්න ඒ කාරණාවෙන් තේරුම් කරගන්න මේ හතරම වැඩෙන්නට ඕන. මේ ක්ෂේත්‍ර හතරම වැඩෙන්නට ඕන. ඒකයි භාග්‍යවතුන් වහන්සේ යදි දංචත්තාරෝ සතිපට්ඨානා කියන වචනේ භාවිතා කළේ. එතකොට අන්න ඒ ඒකායන මාර්ගය කියලා කියන්නේ මේ සතරක් වූ සතිපට්ඨානයයි. ඒ සතරක් වූ සතිපට්ඨානය හොඳට වැඩෙන්නට ඕනේ මනසක් තුල. මේ හොඳට තිලක්ෂණي අවබෝධ වෙන ආකාරයට, අනිච්චය හොඳට අවබෝධ වෙන ආකාරයට, දුක්ඛය හොඳට අවබෝධ වෙන ආකාරයට, අනාත්ම හොඳට අවබෝධ වෙන ආකාරයට, ඒ වගේම ඇතිවීම පැවතීම නැතිවීම උදයවය අවබෝධ වෙන ආකාරයට මේ සතර සතිපට්ඨාන හොඳට වැඩෙන කෙනාට පමණයි මේ නිවන් අවබෝධ කර ගන්නට ලැබෙන්නේ. එනිසා සතර සතිපට්ඨාන භාවනා වැඩීමේදී ආරම්භයක් වශයෙන් කායනුපස්සනාව පටන් ගන්න. ඒ හරහා සතරම දිනු කරන්න පුළුවන් වෙනවා. දැන් මේ පින්වතුන් ආනාපාන සති භාවනා වඩනවා කියලා කියන්නේ ඒත් සතර සතිපට්ඨානයේ භාවනාවක්. එයින් වැඩිපුරක්ම මුලින් වැඩෙන්නේ කායනුපස්සනාව, පසු කාලීන වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව වඩා ගන්න පුළුවන්කම ලැබෙනවා. නමුත් මුලදී වැඩෙන්නේ කායනුපස්සනාවයි. ඒ හරහා අනිත් සතිපට්ඨානයන් දිනු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. සියලුම භාවනාවන් හරහා මේ සතර සතිපට්ඨානයන් වැඩෙන බව තේරුම් කරගන්න. ඉතින් නමුත් සතර සතිපට්ඨානයන්ගේ වේදනානුපස්සනාවන්, චිත්තානුපස්සනාවන්, ධම්මානුපස්සනාවන් අපි පසු කාලිනව වැඩියෙන් මුරු කරන්නට ඕනේ මේ නිවන සාසාචර ගැනීම පිණිස. ඒ කාරණාව අපි තේරුම් කරගන්න මේ කෙටියෙන් විස්තර කරලා දුන්නේ. ඔව්, ඊළඟ ප්‍රශ්නය, සමත භාවනාව හා විදර්ශනා භාවනාව එකවර වැඩිය හැකිද? බුදුරජාණන් වහන්සේ භාවනා ක්‍රම බොහොමයක් කියලා පෙන්වන්න කරලා තියෙනවා. මුල්ම භාවනා ක්‍රමය සමත යානික විපස්සනා භාවනා ක්‍රමය. ඒ කියන්නේ මුලින් සමාධිය පුදවා ගන්නවා, හිතේ සමාධිය ගැඹුරට මතු කර ගන්නවා. ඒ සමාධිය පාදක කරගෙන විපස්සනා භාවනාවන් දියුණු කරනවා. ඒ මුලින් හුරු කරන්නේ ප්‍රධාන කාරණා ඒ ක්‍රමය. ඒතර හිතේ සමාධියක් නිසා භාවනා හොඳට පිළිහිටිනවා. ඒකයි විපස්සනා භාවනාවට පහසු වෙන්නේ. ඉතින් අපේ ගුරු ස්වාමීන් වහන්සේලා අපිට පෙන්වන් කරලා දෙනවා. අඳුරේ යමක් අත ගන්නකොට මේ ඒ දේ පැහැදිලි නැහැ. හොඳට ආලෝකයකදී යමක් අතපත ගන්නකොට පැහැදිලි. අන්න ඒ වගේ සමාධියක් උපදවා ගත්තාම ආලෝකයකින් යමක් අතපත ගන්නවා වගේ පේනවා. ඒ තරම් හිත ප්‍රභාසර ගතියක් මතුවලා එනවා. එනිසා මේ සමාධිය උපදවාගෙන විපස්සනා භාවනා වැඩීම හොඳයි කියන එක තමයි ගුරු ස්වාමීන් වහන්සේලා පෙන්වුම් කරලා දෙන්නේ. ඒ මුල් ක්‍රමය. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා. සමාධියක් උපදවන්නේ නැහැ. කෙලෙම විපස්සනා වඩනවා. සුසුක විපස්සනාව කියලා කියනවා. කෙලෙම විපස්සනා වඩන යෝගීන් වහන්සේලා තමන් විපස්සනා අරමුණක් කරාම මනස පිහිටවනවා. ඒකත් එක ක්‍රමයක්. ඒ හරහාත් යම් කෙනෙකුට කාලයක් ඇවෑමේ සමාධිය ආදී උපදවා ගන්න හැකියාවක් තියෙනවා. නමුත් ඊටාම දුෂ්කරයි. මොකද හිතේ එකඟභාවයක් නැතිකම නිසා ඊටාම දුෂ්කරයි. මනසට වෙහෙස කරගති වැඩි. ඉතින් ඒ විපස්සනාව පමනක් කරන කෙනා. තව ක්‍රමයක් තියෙනවා. මේ සමත භාවනාවත් විපස්සනා භාවනාවත් දෙක එකට වඩනවා. යුගනද්ද කියලා කියනවා. මේ භාවනා දෙකම එකට වඩනවා. ekena peetam paya deka kira kaalaya gatha karanawa nan payak gatha karanawa samatha bhavana wenuwen ithuru paya gatha karanawa vipassana bhavana wenuwen eka ek kramayak thawa kramayak tiyenawa ada samatha kamatahana wadana athare vipassana kamatahana wadanawa ekena api hosmaralla bhavana menih karanawa aanapana sati bhavana menih karanawa ඒ මෙනෙහි කරන අතරේ වේදනාවක් එනවා නම් වේදනාව මෙනෙහි කරනවා වේදනාවක් වශයෙන් ඒ වගේ ඒ එන එන අරමුණු මෙනෙහි කරනවා අයතර ප්‍රධාන කමඨහන්ට එනවා මේකට කියනවා ඒ යෝගනද්ද කියලා දෙක එකට කරනවා සමතයත් වැඩෙනවා විපස්සනාවත් වැඩෙනවා ඉතින් ඒ අරහත් භාවනාව දිනු කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා එහෙම කොයි ක්‍රමයකට කළත් වරදක් නැහැ නමුත් තමන්ට සුදුසු ගෝචර මාර්ගයේ ඵලයෙන් තේරුම් කරගෙන ඒ අනුව තමන්ගේ සිත වැඩෙන ආකාරයේ තේරුම් අරගෙන ඒ අනුව භවනා යොදා ගන්න ගුරු උපදේශ අනුව තමන්ට ලැබෙන කමඨහන් ක්‍රමයකින් භවනා කරගෙන යන්න ඉතින් මේ ක්‍රම දෙකම එකට යන්නත් පුළුවන් ක්‍රමයක් මේ බුද්ධ ශාසනය තුල තියෙනවා නමුත් අපේ ගුරු ස්වාමීන් වහන්සේලා වැඩියෙන් ප්‍රශංසනීය කරනවා හිතේ සමාධියක් ඵලමම් ප්‍රගුණ කරගන්න දෙවන විපස්සනා කරන්න විපස්සනා ආරමුණ පැහැදිලි කර ගැනීම ඉතා පහසු වෙන බව නිතර නිතර අවධාරණය කරනවා. හොඳයි ඉතින් අපේ වැඩසටහන මේ නිමාවට පච්චර ගනිමු. අපි ඉතින් ආශිර්වාද කරනවා මේ පින්වත් සම දනාට මේ ජීවිත වාසනාවන්ත වේවා. උපනපන් භවයක් පාසා වාසනාවන්ත ජීවිත ලැබේවා. සෝසේ පාරමේ පුරා ගන්න සෝසේ නිවන් අවබෝධ කර ගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනන්තේ ධර්ම ශ්‍රවණය කළ කුසලයන් බහ බලයෙන් මේ පින්වත් සැමට මේ ජීවිත වාසනාවන්ත වේවා පුනපන් භවයක් පාසා වාසනාවන්ත ජීවිත ලැබේවා සෝසේ පාරමී පුරා ගන්න ලැබේවා සෝසේ නිවන් අවබෝධ කර ගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. Tervan Saranay.